ශ්‍රී සද්ධාම මාත්‍යාතර තේරුම් මාත්‍යාතර කියනවා නම් එහෙනම් විදිතියකට යන්නේ නැහැ කියලා සූත්‍ර
කියනවා.
ඒ හේතුවෙන් දැන් ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුදුරජාණන් වහන්සේ බුද්ධමයි ධර්මයේ ප්‍රකාශයයි කියලා සාමාන්‍ය පුද්ගල භාවයෙන් අපි ඇති කරගන්න සද්ධාව තිබුණත් ඇති අපාය නෑ ඉන්න කියන වගේ තැනක. නමුත් එහෙම තැනකින් නෙමෙයි ඒක දේශනා කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ සද්ධා මාත්‍ය ප්‍රේම මාත්‍ය කියන කෙනෙක් කවදාවත් සතර අපායට යන්නේ නෑ කියලා. ඔය ධර්මානුසාරි සද්ධානුසාරි වගේ පුද්ගලිය අරමුණු කළා ඔය කියන්නේ. විශේෂයෙන්ම මොකද අපි ඔකදී බලන්න ඕනද බුදුරජාණන් වහන්සේ දෙවි කීපයක් තියෙනවද? දැන් පුතග්ජන අය අතරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අධිකම සද්ධාවන්තම කෙනා වූ අජාසත්ත. අජාසත්ත රජුගේ තමයි පුතග්ජන අය අතර මේ ශාස්ත්‍රයේ සද්ධාවන්තම කෙනා. එතකොට කොහොම මොන ක්‍රමයකින් හරි ගියානේ අපායි ඈ. එතකොට බුදුජානනාථ ඉදිරියේ සද්ධා මාත්‍ර තේම වාක්‍ය තියෙනවා නම් අපාය යන්න බෑ කියන වචනේ එතකොට හැම බුරු වෙන මම බුදුජානනාථ වෙන තැනක් බලාගෙන ඉතියා දේශනා කරා. ඒ නිසා එතකොට මෙතෙන්දී සද්ධාව කියන එකත් අපි කියදන් අර කොටස් දෙකකට බෙදෙන ශ්‍රද්ධාව ආගම් ශ්‍රද්ධාව අධිගම් ශ්‍රද්ධාවයි. සත්‍යයෙන් අමෝලික ශ්‍රද්ධා ආකාරයේ ශ්‍රද්ධාව කියලා මේ අමෝලික ශ්‍රද්ධාව කියලා කියන්නේ කිසියම් සහේතුක කාරණාවක් නැතුව පැහැදිලි නැති වෙනවා. ආකාරති ශ්‍රද්ධාව කියලා කියන්නේ කර්ම කාරණා විස්තර සහිතව දැකලා ශ්‍රද්ධාව කියනවා. මෙතෙන්දී දැන් අපි හොඳට දතේවිදී අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තමයි ධර්මයේ කෙනෙක් සංග්‍රහණය කෙරෙහි ශ්‍රද්ධාව. නමුත් මේ ශ්‍රද්ධාවේ මයින්න බෑ. මොකද ওই ශ්‍රද්ධාව කියන එක අපි ධර්මය දැකලා නැතුව ඇති කරගන්න ශ්‍රද්ධාව හරියට මේ ගැලවෙන්න තියෙන දතක් පිළිවිලි තියෙන දතක් කොහොමද ගැලවෙන්නත් ගන්න. ඒ කියන්නේ සමහරවිට අපිට මේ ජීවිතයේ පුරාවටම ඇගේ කැලි කැලි කපුවත් මේ සම්බන්ධ වෙන වෙන කියන ශ්‍රද්ධාව ඇති. ওই දික්ටි ගහනේ ලක්ෂණ අපි නිකමට කියමු මේ ශාසනයෙන් බැහැර කෙනෙක් ගන්න. අපිට මුස්ලිම් කෙනෙක් හෝ නැත්නම් කතෝලික කෙනෙක් හෝ එයාට කිව්වොත් ඒ ආගම අතහැරලා ඉන්න කියලා ලොකු බැඳීමක් ප්‍රහදීමක් තියෙනවා. එයා සමහර විට එයා කැලේ කැලේ කැපුවත් වින් වෙන්නේ නැහැ කියන දේට මේ සාසනෙ බැඳලා තියෙන්නේ. එහෙමයි නැද්ද? එතකොට ඒ වගේම ඇතුළත් එක්ක පුද්ගල හැඳීමක් විතරයි මේක. මේ පුද්ගල හැකියාවේ දෘෂ්ටියේ ලක්ෂණය ඔය. අද අපි මේ බෞද්ධ කියන පරිසරයක ඉපදිලා හින්දා මේ ශ්‍රාවකන් වහන්සේ තමයි අපේ විමුක්තිය පිණිස පවතින්නේ කියලා ඉන්නේ කියලා අපිට අඳුරලා දුන්න දෙමව්පියෝ හඳුනලා දුන්නේ නැහින්දා අපි ශ්‍රද්ධාව ඇති කරගෙන තියෙන්නේ ඒ දෘෂ්ටි සහගත ශ්‍රද්ධාවේ ලක්ෂණය වල. අත ඒ හයිය තිබ්බා කියලා ශ්‍රද්ධාවයි කියලා කියන්න බෑ. අපායට යන්නේ නැහැ කියලා කියන්න බෑ. ඇත්ත දැන් කවුරුහරි කියුවොත් මේ කෑල්ලෙන් කෑල්ල කපන ඔබ මේ ආගම අතහැරපන් කියුවොත් මමන්න කෑල්ලෙන් කෑල්ල කැපුවත් මම මගේ ශාස්ත්‍රඥ වහන්සේවත් අහින්නේ කියලා කිව්වහම ඇත්තටම ශ්‍රද්ධාව. නමුත් නිවැරදි කියන ශ්‍රද්ධාව තියෙනවා අපිට පිනක් සිද්ධ වෙනවා. ඒක අපි වෙනම දතුයි. වැරදීමකින් හරි මොන විදිහට හරි මේ පැහැදිලා තියෙන නිවැරදි තැනින්. නමුත් මේ වගේ හයියකින් මෙහෙම ශ්‍රද්ධාව තිබුණා කියන තැනකින්වත් තීරණය කරන්න බැහැ මේ ශාසනයේ ශ්‍රද්ධාව. ඔය මේ ශාසනය බැහැරායකත් යෙදෙන පුද්ගල භාවය තුළ දෘෂ්ටි ග්‍රහණය මත ඇතිවෙන ශ්‍රද්ධාවේ ලක්ෂණය. නමුත් ආකාරෝති ශ්‍රද්ධාව නැත්නම් උපක්ඛන්දන ලක්ෂණ සද්ධාව කියලා කියනවා. අධිගම් සද්ධාව කියන එක ඇති වෙන්න ඕනේ ධර්මයේ දැකලා. ධර්මයේ කියලා. ඒ වෙලාවේදී එහෙම වුණොත් එයාට ශාස්ත්‍ර මහන්සිය කියලාවත් දැඩිව ගන්න එකක් නෑ. ඒ හේතුවෙන්ද පුද්ගල භාවය රැඳෙනවා මිසක. එයා දන්නවා එමගේ ශාස්ත්‍ර මහන්සිය කියලා හරි දැඩිව ගත්තොත් ඒකම ඒ ශාස්ත්‍ර මහන්සියට කරන අකටයුත්ත කියලා ගන්න. ඒකෙදි එහෙම අරමුණ දැඩි වෙන්නේ නැතිකමයි තියෙන්නේ. මේ මගේ ශාස්ත්‍ර මහන්සියවයි කියලාවත් දැඩිව ගන්නේ නෑ. එයා දන්නවා හොඳම ඒ කියන්නේ ලෝකේ කිසිම ස්කන්ධයක් අල්ලගන්න බෑ. අල්ලන්නේ නෑ. ඒකමයි ඒ ශාස්ත්‍ර මහන්සිය හැටියට දක්න දර්ශනේ වෙන්නේ අන්තිමට. දහම. එතකොට ඒක ඇති වෙන්නේ ධර්මය තුල. ඒකයි දැන් ඒ අර පුද්ගල භාවයෙන් දැඩිව ගන්නා කම මත තියෙන ශ්‍රද්ධාව දකින්න ඕනේ හැම වෙලෙම දික්ටි සහගත ශ්‍රද්ධාවේ ලක්ෂණය. ඒ දැඩිව අහු වෙන ගතිය. අර කැලෙන් කැලල කපුවා කියලා මේ බුදුරජාණන් වහන්සේ කියලා ධර්මය කියලා සම්මිය කියලා හරි අහු වෙන ගතිය දික්ටි සහගත ශ්‍රද්ධාවේ ලක්ෂණය. එතකොට නමුත් අපි කියමු අවස්ථාවේදී උපහාසීදී වෙන්න තරම් මෙයා දක්ෂයි අපි කියමු මෙහෙම මේ මම මේ ගහමට මාත් වෙන ඔයා මේ ශාස්ත්‍රීය වාසිය ඇදෙන්නේ නැත්තම් කියන වගේදනේ බලලා මෙයා දන්නවා නම් ඇත්තටම රූපකින් නෙමෙයි මම හරි මම මේ මගේ ශාස්ත්‍රීය වාසිය නෙමෙයි ඔයා මේකට එන්නෝ කියන තැනකින් පවා මෙයා මට පිළිතුරු දෙන්න පුළුවන් උපාය කිසි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සකලදාහෙට සකලදායි මේ ඔබගේ ශාස්ත්‍ර වහන්සේ ඔබගේ ශාස්ත්‍ර වහන්සේ නේවා මේ මං කියන දේ ගන්න ඕන මේ කියන එක බලන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අරකෙදී යාට ප්‍රශ්නයක් නෑ පුද්ගලයෙක් හෝ යම් තැනක් හෝ කිව්වහම නෑ නෑ ඕක නම් අයින් කරන්න පෝ ඕක නම් වෙන්නේ නෑ එහෙමනම් අතහැරවන්න බෑ මම නම් අයින් වෙන්නේ නෑ කියන වගේ දෙයක් දෘෂ්ටි දෙන්නේ නෑ. මට සිල්ලුට වෙන්න ඕනේ තැනදී උපාය සීලී එයා ඒකට විරුද්ධ වෙලා හරි ආපහු අනිත් පැත්තට යාව තරග වගේ තැනක දක්ෂයි. ඉතින් එතනදී ඒ ශ්‍රද්ධාව ගොඩනගෙන්න ඕනේ ධර්මයෙන්. එතකොට මේ දික්ති සහගත ශ්‍රද්ධාවත් එක්ක තියෙන දික්ති ඔක්කොම අතහරිනවා. සක්කාය දික්ති විචිකිච්ඡා සීලබ්බත පරාමාසකේන මේ ධර්මතා තුන තියෙන්නේ දිට්ටි දේ තියෙන ධර්මතාවයේ පදනම් කරගත්ත මට්ටමක. එතකොට මෙතනදී මේ ධර්මතා තුනද එකින් එකට බැඳිලා තියෙනවා. දැන් සීලබ්බත පරාමාසය කියන එක බැඳිලා තියෙනවා මේ විචිකිච්ඡා කියන එක. විචිකිච්ඡාව කියන කෙලෙසි ලෙවුන් නැති නිසායි යම් දවසක හෝ අද නැති වුණත් විචිකිච්ඡාව කියන තැන ලෙහිලා නැත්නම් සීලබ්බතේ කියන තැන කෙලෙසි ඇති වෙන්න පුළුවන්. මේ කෙලෙස ඇති වෙන්නේ මේ කෙලෙස. ඊට පස්සේ විචිකිච්ඡාව කියන කෙලෙස පිරිසුදු වෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය කියන කෙලෙස පිරිසුදු නෝ. මේ කෙලෙස් මේ ධර්මතා එකට බැඳිලා තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වුණොත් තමයි විචිකිච්ඡාව නැති වෙන්නේ. විචිකිච්ඡා නැති වුණොත් තමයි සීලබ්බතේ නැති වෙන්නේ. නමුත් මේ සක්කාය දිට්ඨිය කියන දර්ශනයකින් තමයි ඔය මේ ධර්මතා ටිකම එකට නැති වෙන්නේ. එතකොට නමුත් මේ කෙලෙස් තුන එකින් එකට බැඳිලා තියෙනවා. අපි නිකමට කියමු විචිකිච්ඡාව කියන එකේ කෙලෙස් අපි කියමු බුදුරජාණන් වහන්සේ කෙරෙහි බුද්ධකාන්තී බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකදන්න ධර්මයේ කෙරෙහි සැකදන්න සංග්‍රහණය කෙරෙහි සැකදන්න සිතාව කෙරෙහි සැකදන්න සිකාවද නැතිවෙයි මෙයා තීරබ්බතේ කියන දැනගෙන දුක සමාදාන වෙනවනේ නේද? එතකොට අතන හැදිලා තියෙනවනේ මේක වෙනවද කවදාද? වෙන්නේ නැහැ. සිකා ශික්ෂාව ගැන තමන් හික්මෙන්ට ඕනේ පරාසය ගැන සීමාව ගැන තමන්ට නුවණ තිබුණොත් සැකයක් නැතිනම් ආපහු එතන නිසක බවක් තිබුණොත් ආයෙත් නොයේ කෘත සමාදාන වෙනවයි කියන සිද්ධිය වෙන්නේ නැහැ. එතකොට මෙතන මේ බුද්ධ ආදී අටකණ කෙරෙහි තියෙන සැකය කියන මේ කාරණාව පදනම් කරගෙන තමයි මේ සීලබ්බතේ කියන කෙලෙස එන්නේ. එතකොට ඒකද සීලබ්බත පරාමාසය කියලා කියන්නේ මේ ශාසනයෙන් බැහැර තියෙන නොයෙක් වෘත ක්‍රම. දැන් එළුව වගේ ඉන්නවා. එතකොට ගුන් ඔය බල්ලෝ වගේ, එළුව වගේ, ඌර වගේ, හරක් වගේ එක එක ක්‍රම වලට ඉන්නවා. මේ ෘතයෙන් මේ ක්‍රමයෙන් විසුද්ධියක් බලාගන්න පිරිසුදු වෙන්න පුළුවන්. නැත්නම් විමුක්තියක් බලාගන්න මෙදීමක් ලබන්න පුළුවන්. මේ විදිහට ඉතිහාම අහවල් දිව්‍යගා උපදින්න පුළුවන්, අහවල් තැනට යන්න පුළුවන්. එතන සදාකාලිකයි. ඒ වගේ දෘෂ්ටි. එතකොට ඒක තියෙන්නේ මේ ශාසනයෙන් බැහැර. මම එදත් මතක් කළා මේ ශාසනයෙන් බැහැර ඔක්කොම සිල් සීලබත පරාමාසයට අයිති නොකිය යුතුයි. සීල ගුත පරාමාස. සීල් ගුත ක්‍රම ස්පර්ශ කරනවා. ඒක තමයි සීලබත පරාමාස කියලා කියන්නේ. සීල ගුත පරාමාස කියන එක. නොයේ ගුත ක්‍රම ස්පර්ශ කරනවා සීලයේ වෙනුට පුරුදු වෙන්න. එතකොට මේ ශාසනයෙන් බැහැර තියෙන හැම සීලයක්ම සිල් ලබත පරාමාසයෙන් යුක්ත නොවේ. එතකොට සිල් ලබත පරාමාසයේ යෙදෙන්නේ නම් මේ ශාසනයෙන් බැහැර. ඒකම කියන්නේ මේ ශාසනයේ යම් කිසි බැහැර අනිසාසන වල කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා සිල්වත් වෙන අය ඇති. තියෙන අය ඇති. ඒවා සීලබ්බත පරාමාසයට අයිති නැහැ. නමුත් සීලබ්බත පරාමාසයේ කියන ගුත පරාමාර්ෂණය කරන ක්‍රමයක් ඇති වුණොත් ඇති වෙන මේ ශාසනය බෑ. එතකොට අපි අද දකින්න ඕන සීලබ්බත පරාමාසයෙන් මිදිලා නැහැ අපි. අර විචිකිච්ඡා කියන කාරණාවේ මිදිලා නැති තාක් මේකෙ මිදිලා නැහැ කියලා නුවණින් දතු. මොකද මේ ජීවිතයේ අපි වෘත සමාදන් නොවේ. නමුත් මේ ජීවිතෙන් පස්සේ හෝ මේ වෘත සමාදන් වෙනවා. අනිත් ආජීවකයන්ගේ වෘතය අනුගමනය කරනවා කියන කාරණාවට තියෙන හේතුව නැති වෙලා නැහැ. මොකද මේ වෘත සමාදන් වෙනවයි කියන තැන ඇති කරවන හේතුව තියෙන්නේ මොකද්ද? විචිකිච්ඡා කියන තැන හේතුව තියෙන. මේ වෘතයට තියෙන ඒ වෘත ඇති ඇති වෙන්න තියෙන හේතුව තමයි මේ විචිකිච්ඡාව කියන හේතුව දුරු නොවුණු එකේ ඵලයක් තමයි මේ වෘතය. ඊට පස්සේ මේ විචිකිච්ඡාව කියන බුද්ධාදී අටතැන කෙරෙහි සැකේ දුරු නොවුණු මේ වෘත සමාදන් වෙනවා. ඒක තමයි හේතුව හැටියට දකින්නේ. එතකොට ඒ හේතුව දුරු නොවී තිබුණොත් අද නැතත් හෙට දවසේ හෝ මේක අපේ චර්ිතය අපේ ජීවිතේ හෙට දවසේ කියලා කිව්වේ මේ සසරේ භවයේ කවුරු වෙලාවක හරි. එතකොට දැන් මේ ප්‍රශ්නේ මිදෙන්න ඕනේ. අපිට කිසි වෙහෙසක් උත්සාහයක් ඕනේ නැහැ. සීලබ්බත පරමාසයෙන් අපිට මිදෙන්න පුළුවන්. මේ ජීවිතේ සසරදි කවදා මහරි දවසක එහෙම වෙන්නේ නැහැ කියන තැනක මිදෙන්න පුළුවන්. අපිට දෙවෙනි කාරණාව පිළිසිදු වුණා. දෙවෙනි කාරණාව කිව්වේ මොකද්ද? විචිකිච්ඡාව. එතකොට විචිකිච්ඡාව ගත්තාම බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකයි, ධර්මයේ කෙරෙහි සැකයි, සංඝ රත්නයේ කෙරෙහි සැකයි, ශික්ෂාව කෙරෙහි සැකයි. ශික්ෂාව කියලා කියනකොට ගත යුත්තේ සීල, සමාධි, ප්‍රඥා කියලා මේ ත්‍රි ශික්ෂාව කෙරෙහි. හරිද? මේ ශික්ෂාව කෙරෙහි සැකයි. පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බන්ත අපරන්තේ කංකති, පරිචසම්පාද ධම්මේසු කංකති. එතකොට පෙර ජීවිතය ගැන සැකයි, අනාගතය ගැන සැකයි, වර්තමානය ගැන සැකයි. කියන්නේ පුබ්බන්ත අපරන්තේ කංකති. පෙර නිසා දැන් ආවා, ආපු කෙනා යනවා කියන තැනකින් වර්තමානය කියදිනවා. පුබ්බන්තේ කෙලින්ම පෙර, අපරන්තේ මතු. එහෙනම් කොහෙන්ද මම ආවේ, මම කොහටද යන්නේ කියලා වර්තමානයේක තමන් කියන තැන ඉලක්ක කරගෙන තියෙනවා. ඒක පුබ්බන්ත අපරන්තේ වර්තමානයේ විද්‍යමාන වෙන දෙපැත්ත නිසා. දෙපැත්තත් වර්තමානයේ විද්‍යමානයි දෙපැත්ත නිසා. තේරුම් ගන්න ඕනේ. ඒ නිසායි මේ කාරණාව තියෙන්නේ. පුබ්බන්ත අපරන්තේ කංකත. ඒක මම කොහෙන්ද ආවේ, මම කොහටද යන්නේ කියනවා වගේ තැනකින්. අපිට දැන් ලෝකයට උත්තර නැහැ නේ මේ වගේ තැනකින්. එතකොට ඒ වගේ තැනක පුබ්බන්ත අපරන්ති සංකති පටිච්චසමුප්පාද ධර්මයේ සංකති පටිච්චසමුප්පාද ධර්මයේ ගැන සැකයි. සැකයි කියන්නේ එහෙම එකක් දන්නේ නැහැ. නොදන්නවා කියන වගේ තැනක. කියන ඔන්න අට. දැන් මේ අට පුලේ සැකයේ ඇති වෙනම කියන එක වළක්වන්න බෑ අටපොලේ සැකේ ඇති වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ මොකද්ද සක්කාය දිට්ඨිය ඇති කරගන්න සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මොකද්ද සක්කාය කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ නම රූප උපාදාන ස්කන්ධය වේදනා උපාදාන සංඥා උපාදාන ස්කන්ධ සංකාර උපාදාන ස්කන්ධ පංච උපාදාන ස්කන්ධය ඒතරු මේ පංච උපාදාන ස්කන්ධේ නමක් තමයි මොකද සක්කාය සක්කාය ආරම්භය දිට්ඨියක් තියෙනවා මොකද්ද රූපං අත්තු සමනපසති රූපය ආත්ම වශයෙන් හෝ දකිනවා රූපවන්තං වා අත්තං සමනපසති රූපවත්තු ආත්මයක් හෝ දකිනවා එතකොට තාපෙතෙන් ගත්තාම රූපේම ආත්මයි කියලා දකිනවා රූපයේ ඇසුරු කරගෙන ආත්මයක් දකිනවා රූපස්මෙන් අත්ත එතකොට අත්ත නීවහ රූපස් එතකොට ආත්මයේ උපකාරයෙන් රූපය දකිනවා එතකොට රූපයේ ආත්මය නිසා රූපය නිසා ආත්මය කියලා මේ වගේ කාරණා හතරකින් දකිනවා එතකොට ඒ කියන්නේ රූපවන්තං වා අත්තංගෙන් රූපය ආත්ම කොට දකිනවා කියන තැනදි ගත්තාම රූපෙම ආත්මය කොට තියෙනවා ඒකෙදි ඒ එතන උච්චේ දෘෂ්ටි අසුරු කරනවා මොකද දැන් මරණයෙන් පස්සේ මේ රූපය කියන එක බිඳෙනවා මේ රූපේ තියෙන පඨවිය බාහිර පඨවියට එකතු වෙනවා ආපෝ ආපෝට එකතු වෙනවා තේජෝ තේජෝට වායෝ වායෝට එකතු වෙනකොට මගේ ආත්මවත් වූ රූපය මරණයෙන් පස්සේ විනාශ වෙනකොට මගේ ආත්මය විනාශ වෙනවා මොකද රූපය ආත්ම මගේ ආත්මය කියන්නේ මේ රූපෙම නිසා ඔව් එතකොට රූපය විනාශ වෙනවා කියලා කියන්නේ මගේ ආත්මය විනාශ වෙනවා ඉපදෙන්නේ ඉවරයි ඒ හින්දා ණයට ගිතෙල අරගෙන හරි කාපල්ලා කියලා කියන්නේ. එහෙනම් කෙනෙකුට ගැහුවාට බය වෙන්න එපා, බැන්නට බය වෙන්න එපා. කුසල අකුසල කළාට ඕවා විපාක දෙන්න ආයෙන්නේ නැහැ කවුරුවත්. ඈ බය නැතුව තව කෙනෙකුට ගහලා බැනලා හරි කමන්නේ ජීවත් වෙන ටිකේ ජීවත් වෙන්න. මොකද මේ ආත්මය ඔතන මරණය පස්සේ ඉවර. වගේ දැන් මුලින් දෘෂ්ටි යෙදෙනවා. එතකොට ඒ රූපය ආත්ම කොට. රූපය ඇසුරු කොට ආත්මයක් තියෙනවා කියලා දැක්කහම නැත්නම් ආත්මය නිසා රූපය පවතිනවා නැත්නම් රූපය නිසා ආත්මය පවතිනවා කියලා මේ ආත්මේ තුන් ආකාරකින් දකිනවා ආත්මය නිසා රූපය උපකාරයෙන් ආත්මය එතකොට මෙතනදී ආත්මය නිසා පවතින රූපය තියෙනවා මේ ආත්මය වෙන තැනක යනවා රූපය මෙතන වැටෙනවා රූපේ නිසා ආත්මය දැන් පවතින රූපේ බිඳෙනකොට ඒ ආත්මය වෙන තැනකට යන රූපේ නැති වෙනවා කියලා මේකෙදි මේ තුන් ක්‍රමයට සාස්ව දෘෂ්ටි අසුරු වෙනවා මරණය පස්සේ යනවා තව තැනකට කියලා එතකොට එක ස්කන්ධයකට දෘෂ්ටි හතරක් තියෙනවා ඔකට කියනවා ඒ වගේ රූපයට හතරයි දෘෂ්ටි රූපේ මාත්ම කොට වෙනවා රූපය නිසා ආත්මය ආත්මය නිසා රූපේ රූපේ කෙරෙහි ආත්මය. එතකොට ඒ වගේ වේදනාව කෙරෙහි toy විදිහටම සංඥාව කෙරෙහි සංකාරය කෙරෙහි විඥානය කෙරෙහි. කියන එක ස්කන්ධයකට හතර ගහන්නේ මේ පහට හතරවර පහ 20යි. කිසි ආකාර සක්කාය දික්කිය. මෙන්න මේ සක්කාය දික්කිය පිරිසිදු නොවුණු නිසා සක්කාය දික්කිය නැති නොවුණු නිසායි මේ විචිකිච්ඡාව කෙනෙක් ගැලුණේ නැහැ. එතකොට මෙතන ගැලවෙනකොට මේ අටපොළ හරියන්නේ. මේ අටපොළ හරි ගියාමයි මේ එක අතහැරෙන්නේ. ඒ විදිහට තියෙන්නේ. ඒකයි දැන් සක්කාය දිට්ඨිය විස්තර කරන හැම තැනකදීම බලන්න බුද්ධ ආදී සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු අන්ධ බාල පුතර්ජන තෙමේ. කියන විස්තර ටිකක් කියන ඔය සාක්කාය දිට්ඨිය විස්තර කරන දා අනිත් ඒවට මොකුත් කියන්නේ නැහැ. බලන්න ඔය පිටකේ දැකලා ඇති. ඒ සාක්කාය දිට්ඨිය විස්තර කරන්න හදනකොට විස්තර කරන්න ඉතලගේ හොඳ කාරණාවක් කියනවා මේකේ. බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මිච්ච කෙනාට ලෙහෙන්නේ මෙතන ඉඳලා. එතකොට මේ ටික ලෙහෙනකොට මේ ටික හැදෙන්නේ මේ විදිහට මෙහෙම තෙලක් තියනවා මේකේ. නැත්තම් ගොඩ යන්න දනක් තියෙන්න බෑ. Sure.
තියාගෙන තියාගෙන යනකොට බාධා තුනම ආයත කතා කළා අවසන්
වන්තරනේ මේ ධර්ම සාකච්ඡාවත් ඔයද වැඩි අමාරු මේ ටේප් කරන හිත උදෙන්න හිත උදෙන්න ටේප් කරනවා හරි එළුවා
දවස එතකොට ඒකෙන් බලන්නේ ඒකෙන් හොඳ කාරණාවක් කියනවා බුද්ධ ආදී සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ නොහික්මුණු සත්පුරුෂ ධර්මයේ දක්ෂ නො වූ අන්ධ බාල පුතග්ජන කමේ රූපී ආත්ම කොට හෝ හිතනවා. එතකොට රූපයේ නිසා ආත්මයක් හෝ හිතනවා, ආත්මය නිසා රූපය කියලා හිතනවා. එතකොට රූපේ කෙරෙහි ආත්මය හෝ දකින්න කියලා මේ සක්කාය දිට්ඨිය පෙන්වනවා. මොකද්ද අසුතුවත් පුතජනයාගේ ලක්ෂණ ටික දැන් අනිත් එකකටවත් පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ එහෙනම් ඒකේ අනිත් පැත්ත අපිට ලැබෙනවා මොකද්ද? බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නා වූ දක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුණු සත්පුරුෂ ධර්මයේ දක්ෂ වූ සුතවත ආර්ය ශ්‍රාවකයා රූපය ආත්ම වශයෙන් හෝ දකින්නේ නැහැ. ඒක රූපය අසුරු කරගෙන හෝ ආත්මයක් තියෙනවා, ආත්මයක් නිසා රූපයක් තියෙනවා, රූපයේ තියෙනවා, රූපයේහි ආත්මයක් හෝ දකින්නේ නැහැ. එහෙනම් එයා කොහොමද දකින්නේ? එයා දකිනවා රූපය පටිච්ච සම්පන්නයි. මොකද බුද්ධ ආදී සත්පුරුෂයන් හම්බ වුණාම කියලා දෙනවා මොකද්ද? මේ ඉති රූපම් මේ ඉති රූපස්ස සමුදී ඉති රූපස්ස අත්තංගම මේ රූපය කියන එක යථා ස්වභාවයේ සත්පුරුෂ ඇසුරෙන් කියලා දෙනවා. අපි කියමු බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපය හතර ආකාරයකින් මම යම් කලක අවබෝධ නොකළද ඒ තාක් මම දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝක සම්මා සම්බුද්ධයි කියලා කිව්වේ නෑ. මහණි යම් කලක මේ රූපය ඒ වගේම ඉතුරු ස්කන්ධ ටික දැනගන්න හතර ආකාරයකින් මම අවබෝධ කළාද එදා මම දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝක සම්මා සම්බුද්ධයි කියලා කිව්වා කියලා සංයුත්තනිකායේ උපාදාන පරිවර්තන සූත්‍රයේදී වෙනනො. මොකද්ද මහණේ හතර ආකාරය? මහණේ මම රූපය අවබෝධ කරගන්න රූපං අබ්බඤ්ඤාසි රූප සමුදයං අබ්බඤ්ඤාසි රූප නිරෝධං අබ්බඤ්ඤාසි රූප නිරෝධ ගානේ පටිපදං අබ්බඤ්ඤාසි. මහණේ මම රූපය අවබෝධ කළා, රූපය ඇතිවීම අවබෝධ කළා, රූපය නැතිවීම අවබෝධ කළා, රූපය නැති කරන ප්‍රතිපදාව අවබෝධ කළා. වේදනාව සංඥාව සංඛාරේ විඥානයත් එහෙමයි. ඒ ධර්මයේත් ඒ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම නැති කරන මඟත් අවබෝධ කළා. මේ පංච උපාදාන ස්කන්ධය හතර ආකාරයකින් අවබෝධ කරගත්ත නිසායි මම සම්මා සම්බුද්දයි කියලා ලෝකෙට බය නැතුව කිව්වේ. ඒතර සම්මා සම්බුද්දයි කියන தත්ත්වයට පත් උනේ. නැත්තම් මේ සසරෙන් එතර වුනේ. ආහාර භූමියට පත් උනේ ඇයි? මෙන්න මේ ධර්මතාව ටික නිසායි කියන කාරණාව කියලා. නේද? එතකොට එහෙනම් අපිටත් මේ සසරෙන් එතර වෙන්න මේ අපිට ලැබෙන ෆයින්ඩි ඉතලම හම්බෙන්න ඕනේ. කොයිද? බුදුරජාණන් වහන්සේ මහා රූපය අවබෝධ කරගන්න. රූප සමුදය අවබෝධ කරගන්න. රූප නිරෝධය අවබෝධ කරගන්න. රූප නිරෝධ ගන්න ප්‍රතිපදාව අවබෝධ කරගන්න. කියලා ඒ විදිහ උගන්වනවා. මහා රූපය කියන්නේ මොකක්ද? වේදනාව, සංඥාව, සංඛාර, විඥාන කියන මේ හතර පෙන්වනවා. වේදනාව කියන්නේ මොකක්ද? සංඥාව කියන්නේ මොකක්ද? සංඛාර කියන්නේ මොකක්ද? විඥාන කියන්නේ මොකක්ද? මහා රූපය ඇතිවීම මොකක්ද? වේදනා, සංඥා, සංඛාර, විඥානගේ ඇතිවීම මොකක්ද? රූපය නැතිවීම මොකද්ද? වේදනා සංඥා සංකාර විඥානයෙන් නැතිවෙන්නේ මොකද්ද? රූපේ නැති කරන ප්‍රතිපදාව මොකද්ද? වේදනා සංඥා සංකාර විඥානයෙන් නැති කරන ප්‍රතිපදාව මොකද්ද? කියන මෙන්න මේ හතර. ඔන්න ඔය හතර අපි තේරුම් කරගන්න ඕනේ. මේ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර, ඇසුරු කරනවා කියලා කියන්නේ, සද්ධර්ම ශ්‍රවණය කරනවා කියලා කියන්නේ, සද්ධර්මය අහනවා කියලා කියන්නේ, සත්පුරුෂ ධර්මයේ හික්මනවා කියලා කියන්නේ, සත්පුරුෂ ධර්මයේ දක්ෂයි කියලා කියන යම් කිසි කෙනෙක් මේ පංච උපාදන ස්කන්ධය ඔය හතර ආකාරය දකින්නේ. අපි ඒකෙන් එකක් ගමු, ඉති රූපං. ඉති රූපං කියුවහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකද්ද රූපය? චත්තාරෝච මහභූතා චතුර්ණංච මහභූතානං උපාදාය රූපං. සතර මහා ධාතුව සතර මහා ධාතුන්ගේ උපාදාය රූපං. එතකොට සතර මහා ධාතුව කියලා කියනකොට මොකද්ද? පඨවි ආපෝ තේජෝ වායෝ කියන එක. එතකොට උපාදාය රූප කියලා කියනකොට මහ භූත නිසා විද්‍යමාන වෙන රූප, යම් තාක් රූප. ඔය ටික ගත්තම රූප කියලා 28ක් හම්බ වෙනවා ඔය ටික. එතකොට අපිට හොඳට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ওই රූපය ගැන හොඳට තව පෙන්නනවා. ඕකෙදී අපි කෙටියෙන් ගත්තාම මෙතනදි එක කාරණාවක් වෙනවා. මේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුන් නිසා හටගත් උපාදාය රූපක කියන රූප ටික පෙන්නලා කනගුණ ආහාරය නිසා මේ රූපය හැදෙන්නේ. ඔන්න කබලින්ක ආහාරය කනගුණ ආහාරය නිසා මේ රූපය හැදෙන්නේ. මේක හොඳ බොහොම වටිනා කාරණාවක් වෙනවා. ඊට පස්සේ එතකොට යම්ම රූපයක් තියෙනවා නම් අද අපිට හම්බ වෙන මේ හැම රූපයක්ම ආහාරයක ඵලයක්. කනබුන ආහාරය නැමැති හේතුවක ඵලයක්. කනබුන ආහාරය කියනකොට ඒකෙදිත් මෙහෙම කාරණාවක් තියෙනවා. ඔකේ තේරුම් කරගන්නට ඕනේ මහානි ආහාරයට හේතුව මොකද්ද? ප්‍රත්‍ය මොකද්ද? මහානි ආහාරයට හේතුව තණ්හාව. දැසේ තණ්හාවට හේතුව ප්‍රත්‍ය මොකද්ද? වේදනාව. වේදනාවට හේතුව ප්‍රත්‍ය මොකද්ද? ස්පර්ශ. ස්පර්ශයට හේතුව සලායත. සලායතට හේතුව නාම රූප. නාම රූප වල හේතු විඤ්ඤාණ. විඤ්ඤාණයට හේතු සංකාර. සංකාරයට හේතු අවිද්‍යාව. දැන් මෙන්න මේ පරයය ඔය තියෙන. අපිට ආහාරයක් හම්බ වෙනකොට ආහාරය කියන එක තේරෙන්නේ තණ්හාවේ මට්ටම් මත. අවිද්‍යාව මට්ටමේ මත කර්මය තීරණය වෙනවා. කර්මයේ මට්ටම මත ආහාරය තීරණය වෙනවා. අපි කියමු අපිට තියෙන ආහාර නෙමෙයි දෙවියන්ට. දෙවියන්ට තියෙන ආහාර නෙමෙයි බ්‍රහ්මයන්ට. අපි තුන්දෙනාට තියෙන ආහාර නෙමෙයි පෙරේතයන්ට. පෙරේතයන්ට තියෙන ආහාර නෙමෙයි නිර්සත්යන්ට. එක එක්කෙනාට ආහාර වෙනස් වෙලා තියෙන තණ්හාව නානක් තියෙනවා. එතකොට මෙතෙන්දී ආහාරය කියනකොට අපි දත යුතුයි කබලින්ක ආහාරය කියන තැනකින්මම විතරක් නෙමෙයි. එතකොට අපි කියමු මේ හැම රූපයකටම හේතුව මොකද්ද? ආහාර සමුදේ රූප සමුදේ කියන තැනදී මොකද ආහාරයේ එක එක මට්ටම් තියෙනවා. එතකොට තණ්හාව නිසායි ආහාරය తీරණය වෙන්නේ. අපි කියමු තණ්හාව කියනකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, සබ තණ්හා කියලා මේ අවිද්‍යාව මුල් කෙලවරක් නේ. අපි කියමු දැන් ඇහෙන් අපි මෙහෙම රූපයක් සමුවට එනකොට අපිට මේ පේන රූපේ ඇතිවීම නැතිවීම නොදන්නාකම තමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව නිසා ඇත්ත ඇති හැටි නොදන්නාකම නිසා අපි මේ රූපෙට හිතනවා. සත්‍යෙක්, පුද්ගලයෙක්, කෙනෙක්, ආත්මයක් කියලා අපි හිතුවාම හිතලා මේ රූපයට තියෙන සංහාව ඇති වෙනවා. මේ දරුවා, ගෙදර, රත්තරන්, රිදී, මුතුමැණික් කියලා ඔය වගේ අපිට නිකම්මත රූප තණ්හා කියලා එකක් එන්නේ නැහැ. හොඳ වෙලාවට තණ්හාව කියනකොට හොඳට බලන්න ඕනේ කර්මයෙන් බහඳ හදලයි තණ්හාව කරවන්නේ. අපි හිතාගෙන රූප තණ්හා කියලා නිකන් අපි රූපයකට තණ්හා කරලා තියෙනවා වගේ තැනකින් හිතන්නේ. ශබ්ද තණ්හා කියනකොට ශබ්දයකටනේ තණ්හා කරන්න වගේ තැනකින් මේ බර නැහැ. හොඳට දකින්න ඕනේ තණ්හාව කියනකොට ඇහැට රූපයක් පේනකොට ඒ පේනවා කියන සිද්ධියේ ඇත්ත ඇති හැටි නොපෙන්නන කම නිසා අපිම පේන දෙයට හිතනවා මේක බිත්තියනේ, නැත්නම් මේ මිනිස්සෙක්, මේ ගෙදරනේ, මේ රත්තරන් බඩුනේ කියලා හිතනවා. දැන් අපිමයි මේ බඩු හදන්නේ. අර මතකද මම මෙතන මතක තියාගන්න මම මේ අපි බහන්ඩ හදන එක ගැන මම මතක් කරන්නේ. අර නව මාරු කරලා පෙන්වන්නේ ඉතර මතකද? ඒ කියන්නේ දැන් අපි කියමු දැන්
මේකට කියනවා ගල් ගල කියලා. මේකට කියනවා වැලි කැට කියලා. දැන් මේ ප්‍රඥප්තියක්නේ අපි ආණ්ඩුවේ නිකියක් දානවා මේ අපි මේ ඉඳගෙන ඉන්න මේ ගල කීපයක පෙන්වලා ඕකට ගල් ගලක් කියලා කිව්වොත් මෙතන තියෙන මේ වැලි කැට වලට වැලි කැට කියලා කිව්වොත් මරණීය දණ්ඩනේම කියන්නේ මරණීය දණ්ඩම නියම කරන්නේ. මීට පස්සේ මේ ඉඳගෙන ඉන්න එකට කියන්න ඕනේ වැලි කැට කියලා, මේ පේන කැට කැට තියෙන එකට කියන්න ඕනේ ගල් ගලක් කියලා. කියලා නම මාරු කියලා කියන්න ඕනේ. දැන් පුංචි ළමයා කිපදෙනකොට ඒ ළමයට මේකට උගන්වන්න මොකද්ද? වැලි කැට. මේ උගන්වන්නේ ගල. එතකොට දැන් ඒවා ගල්. මේවා වැලි කැට කියන තැනක. එතකොට දැන් අපි දැන් මේ ඉඳගෙන ඉන්න එකට ගල කෙඩිය කියලා කියන්නේ එහෙම බයයි. ඇයි කෙලිම මරණේ දඬනේ. හොඳට දිහ පවත් කරනවා මේ වෙලාවේ. දැන් මේක දිහ බලන්නේ වැලි කැට. අරක බලන්නේ ගල. එතකොට දැන් කාලයක් යනකොට අපිට මේ දෙක මස්විද කාලයක් භවිතා කරනකොට නම් දෙක මාරු වෙන්නේ නැද්ද? මාරු වෙනවා. දැන් මේක දිහා අද දකින්නකොටම ගලක් කියලා හිතනවා වගේම අපිට මේක දකින්නකොටම ඒ මොකද්ද? වැලි කැට කියලා මේ දකින්නකොටම වැලි කැට කියලා දැකපු දැන් අද එදාට ඒ ගලක් කියන අදහස නේද? දැන් අර ළමයට වෙනසක්ම නැහැ. දැන් මේකේ භෞතික తত্ত্বය කිසිම වෙනසක් නොකොට නම් දෙක මාරු කළානේ. ඒක සඳහා අපි කළේ මොකද? ඒ දිහා බලන සිතුවිල්ල වෙනස් කරපේ විතරනේ. දැන් ගලක් හෝ බොරළු හෝ හැදුවේ කවුද? අපිනේ. ඒ වගේ මේ භාණ්ඩ හදලා තියෙන හිතේ දැන් අපිට තේින්නේ මේක නම් මාරු වුණා කියලා අපිට හිතෙන මේ ගලක් හින්දමයි ගල, මේ බොරළු හින්දමයි බොරළු. ඔය වගේම මේ මිනිස්සෙක් හින්දමයි මිනිස්සෙ. නෑ මේ හාමුදුරුවක් හින්දමයි හාමුදුරුවා, මේ උපාසක කෙනෙක් හින්දම උපාසක කෙනෙක් කියලා තේනවා. නමුත් හොඳට දකින්න ඕනේ ඇහැට රූපයක් පේනකොට රූපයක් පේනවා කියන සිද්ධිය නොපෙනෙනකම තමයි අවිද්‍යාව. ඊට පස්සේ අවිද්‍යාව තුළ මොකද කරන්නේ? භාණ්ඩ හදනවා අපි. බඩු භාණ්ඩ හදනවා. මේ දුව, මේ පුතා අර සෙල්ලම් ගෙදර නඳානවා වගේ මේක රත්තරන්, මේක රිදී, මේක කුඩේ, මේ ඔය ඔය විදිහට දැන් නම් දානවා. ඊට පස්සේ කුඩේට වඩා වටිනවා රත්තරන්. රත්තරන් වලට වඩා වටිනවා දුව, දුවට වඩා වටිනවා පුතා. කියලා දැන් වටිනාකම්. දැන් ඊට පස්සේ කුඩේට වඩා කැමති රත්තරන් වලට, ඊට වඩා කැමති දුවට, ඊට වඩා කැමති පුතාට. ඔන්න දැන් අවිද්‍යා සංකාර තණ්හා. හැබැයි තණ්හාව කියනකොට නිකන් නෙමෙයි සංකාරය කියන එකෙන් ලොකු කාරණාවක් කරලා තියෙනවා. සංකාරය කියලා කියන්නේ සකස් කරනවා. චේතනාව රූපන් රූපත්තය සංකතං අபிසංකරං තිතී සංකාර රූපේ 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 පිටස රූපයක් සකස් කරන ගතිය. දැන් කුඩේ කියලා රූපයක් හදනවා. අම්මා වූ රූපයක්, තාත්තා වූ රූපයක්, දුව වූ රූපයක් මේව හදලා දැන් මේ තියෙන්නේ, සකස් කරලා තියෙන්නේ. බාහිර ධාතු විතරක් තිබුණාට අපිට කුඩයක් හම්බ වෙන්නේ නැහැ. මිනිහෙක් හම්බ වෙන්නේ නැහැ. කනබුන ආහාරය විතරක් තිබුණාට. උන්න දැන් හදලා තියෙන්නේ. දැන් උන්න තණ්හා කරනවා. දැන් උන්න අපි රූපයකට කැමති කියන තැනකදී රූප තණ්හා කියනකොට දැන් අපි කැමති වෙලා තියෙන්නේ දුවට, පුතාට, ගෙදරට, රන් රිදී වලට. නමුත් යථාර්ථයේ තියෙන්නේ අන්තිමට ගත්තම රූප තණ්හාවක් තියෙනවා. අපේ ජීවිතේට රූප තණ්හා නෙමෙයි, මේ ආර්ය වූ දහම් ඇහෙන් බැලුවාම මොකද්ද තියෙන්නේ? රූප තණ්හා. ඒ රූපය අවිද්‍යා, කර්ම කියන කාරණාවන්ගෙන් බඩු භාණ්ඩ හදලා තියෙන්නේ අපි දුව පුතා කියලා. එහෙම හදාගෙන තණ්හා කරන හින්දා අපිට රූප තණ්හා කියලා පේන්නේ නැහැ. රූපයකටයි මේ තණ්හාව කියලා අපිට හිතෙන දුවටයි කැමති, පුතාටයි කැමති, ගෙදෙට්ටයි කැමති කියන තැනදී කියන. නමුත් යථාර්ථයේ වශයෙන් ගත්තහම රූප තණ්හාව කියන්නේ ඔන්න තණ්හාව. දැන් තණ්හාව වුණාම ඒ කැමති වෙන දේ අපි ඇලිලා තියෙන උපාදානේ ඒ එකම තියෙන්නේ. තණ්හාවමයි උපාදාන. වැඩිව ගත්තා කියලා කියන්නේ. ඒ අරමුණ නිරුද්ධ වුණොත් ඇති බවට මතක හිටින බවයි. දැන් ඊට පස්සේ ජාතිය කියලා කියන්නේ
මට ආපහු උප්පත්තියක් ලැබෙන්නේ මං කැමති දේ ලබා ගන්න පුළුවන් මට්ටමකයි. ඒ කියන්නේ දැන් මේ ඇහෙන් බලලා යම් රූපයක් බලලා තණ්හා කළා නම් ඒ විදි රූපයක් ලැබෙන්න මට මේ වගේම ඇහක් ඕනේනේ. එහෙනම් මේ මට්ටමේ ඇහක් හදන්න පුළුවන් ආහාරයක් ඕනේ මට. තණ්හාව නිසා ආහාර කියලා කියන්නේ මේ රූප තණ්හාව නිසා මම තෝරගන්නේ කබලින් කන බොන ගොරෝසු ආහාරයයි. මට ආහාරයක් තියෙන තැනක, ආහාරෝජාවක් තියෙන තැනකයි ප්‍රතිසන්දිය ගන්න. එතකොට ඒ ප්‍රතිසන්දිය නිසා එතන රූපය හැදෙන්න හැම වෙලෙම කන්න බොන්න දෙන්න වෙනවා. ওই විදිහටම අපි කියමු දෙවියන්ගේ මට්ටමේ රූපයකට තණ්හා කළොත් ඒ වගේ මට්ටමක මේ හැකින් ඒ වගේ රූපයක් බලන්න බෑනේ. එහෙනම් ඒ වගේ මට්ටමකදී ඒ වගේ රූපයක් බලන්න ඕන නම් එතන ඇහැ සිවුම් එකක් ඕන. එහෙනම් මට තණ්හාවට ඒට වඩා මේ මට්ටමට වඩා සිවුම් ආහාරයක් තියෙන තැනක තමයි ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට ඒ ප්‍රතිසන්දි වශයෙන් පැමිණි රූපය ඒක හැදෙන්නේ එක එක මට්ටම් වලින් ආහාර වලින්. ඒකයි ආහාරයේ හේතුව තණ්හාව කියලා කිව්වේ. මේ රූපය ආරම්භය තියෙන තණ්හාවේ මට්ටමටයි ආහාරය. මොකද දැන් ඒ රළු මට්ටමේ ආහාරයක් තියෙන තැනක ප්‍රතිසන්දි ගත්තාම මේ මට්ටමේ ඇහක් හදාගත්ත හැකි දැන් මම කැමති රූපේ ලැබෙනවනේ. එතකොට මොකද තණ්හාව හැම වෙලේම ප්‍රතිසන්දි අපිට අවශ්‍ය දේ ලබා දෙන්නේ. රුස්නායමති වඩුවයි මේ ගේ හදන්නේ. මම අද ඇහැට පෙනෙන මට්ටමේ රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ගත්තොත් වලට තණ්හා කළොත් මේ මට්ටමේ රූප සද්ද ගන්ධ රස ගෝචර වෙන විදිය ඇහැකන දිවනාසයක් තමයි මට හැදෙන්නේ. ආය තෞතුසා වැසි දෙවියන්ගෙන් නැත්තම් සහම්පති බ්‍රහ්මයාගේ මට්ටමේ ඇහැකනක් හැදිලා හරියන්නේ නැහැ මට දැන්. මොකද එහෙමුණු මේ රූප වෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් මේ මට්ටමේ ඇහැක් හැදෙන්න අවශ්‍ය ආහාරය තමයි මට තේරෙන්නේ කරු. එතකොට ප්‍රතිසන්දි වශයෙන් මව් කුසකට දැකගත්තාම ඒකයි මව් කුස හරහා එනකොට කබලින් ආහාරය ඕපාතිකේ හම්බෙන්නේ නැහැ. ඒ වගේ තැන්වලදී ඖදාරික ආහාරය. ඊට පස්සේ මවගේ පෙකිනි වැලේ ඉඳලා කන බොන බත් පාන් කවුපි මුන්නට දානකොට මේකට ඒවා අඹරලා කන බොන ආහාරය කියන්නේ ඕජට්ටමක රූප කලාප තමයි හදන්නේ. ඊට පස්සේ ඒ ආහාර ඕජාවෙන් ඔන්න මේ කර්මානු රූපෝ මේ ඇහැකන දිවනාසය පරිදි හැදෙනවා. ඔන්න දැන් අපිට අද අපිට හම්බ වෙන මේ හැම රූපයක්ම දකින්ද කබලින් ආහාරය අපිට හම්බ වෙනවා. තේරෙන්නේ? ධම්මායතනයේ පරියාපන්න අනිදස්සන අපටිග වූ රූප තියෙනවා. ඒ රූප දකින්ද ස්පර්ශ ආහාර. එතකොට බ්‍රහ්මයන්ගේ බ්‍රහ්ම ලෝකේ රූප තියෙනවා. රූපී බ්‍රහ්මයන්. දැන් සම්බන් රූපන් කියනොත් මේ ඔක්කොම රූප අයිති. එතකොට ඒ රූප හැදෙන්නේ ස්පර්ශ ආහාරය. ඒකයි මේ තණ්හාවේ මස්තනේ මත. දැන් බ්‍රහ්මයේ මස්තනේ රූපයකට තණ්හාවක් තිබුණොත් එයාට කබලින්ක ආහාර ගන්න තැනක ප්‍රතිසන්දිය අරගෙන ඒ ආහාරය අරගෙන හරියන්නේ නැහැ. එයාගේ ආහාරයත් හැදෙන්නේ තණ්හාවෙන්. දැන් එයාට හැදෙන්නේ ස්පර්ශ ආහාරය. අපිට තමයි මේ මට්ටමේ රූපයකට තණ්හා කළා මේ හැදෙන්න ඕනේ. එහෙම තැනකට ස්පර්ශය ඕනේ නැහැ. ඒ වගේ හැක් හදන්න බෑ සිතින්. මහ භූත මොනේ ওই ජට්ටමක රූප කලාප වලින් හැදෙන හැකට හම්බෙච්ච රූපයකට නම් තණ්හා කළේ. ඒ රූපයක් ලැබෙන්න මේ හැ ලැබෙන්න මේ හැ ලැබෙන්න මෙහෙම කණ්ඩමෝ. එහෙනම් මේම රූපයක් වාගේ. කියන දැන. මේකෙන් මම කෙටියෙන් ගත්තේ එක කාරණාවක් දකින්ද කිසිම පුද්ගලයෙකුට අයිති පුද්ගලයෙකුගේ අවයව එකක්වත් නැහැ මෙතන. අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ධර්මතා හතරක ප්‍රත්‍යය තමයි අපේ ජීවිතේ මේ රූපේ. ඒ කියන්නේ මේ විදිහේ ඇහැ කන දිව නාසය ශරීරයක් හැදිලා මේ වගේ රූප සද්ද ගන්ධ පෙනෙන්නේ ආහාරය නිසායි. ඇයි මේ වගේ ආහාරයක්ම හම්බුනේ තණ්හාව මට්ටමයි. ඇයි එහෙම තණ්හාවක් ඇති වුනේ කර්මෙ මට්ටම. ඇයි එහෙම කර්මයක් ඇති වුනේ අවිද්‍යා මට්ටම. නැත්තම් අපිට විතරක් ඇයි මෙහෙම ආහාරයක් ඇයි දෙවියන්ගේ මට්ටමේ ආහාරයක් අපිට ලැබෙන්න තිබුණානේ.
ඇයි බ්‍රහ්මයන්ගේ මට්ටමේ ආහාරයක් ලැබෙන්න තිබුණානේ කියලා තර්ක කරන්න පුළුවන්. නමුත් එහෙම බෑ. ආහාරයට හේතු ටිකක් තියෙනවනේ. තව තණ්හාවේ මට්ටම් තියෙනවා. තණ්හාවට මට්ටම් තියෙනවා. කර්මයට මට්ටම් තියෙනවා අවිද්‍යාව. ඒ නිසායි අවිද්‍යා කම්ම තණ්හ ආහාර. දැන් අපිට ඇහැ කියලා ගත්තොත් මේ ඇහැ අවිද්‍යා සම්භූතං කම්ම සම්භූතං තණ්හ සම්භූතං ආහාර සම්භූතං. ඇහැට ආසන්න හේතු ආහාරය කනගුණ ආහාරය. කනගුණ ආහාරය ඇදලා තියෙන තණ්හාව. පෙර ජීවිතේ රූප තණ්හාව නිසා. ඒකට හේතුව කර්ම. කර්මය කිව්වේ මොකද රූප තණ්හාව මට ඇති කෙරුවේ නිකන් නෙමෙයි දරුව හැටියට පෙන්නලා. පෙන්න පිළිද. දරුව හැටියට පෙන්නේ
අවිද්‍යාව.
ස්කන්ධ ටිකක් ඒ ස්කන්ධ ටිකක ඇති වීම නැතිවම දන්නේ කියන දැනෙන් රවට්ටලා ඇස් දෙක වහලා කනට ගන්න. වගේ සිද්ධියක් කරන්නේ ස්කන්ධයගේ ඇතිවීම නැතිවීම නොපෙන්නනවා දරුව කියලා පෙන්නනවා. ආයි තණ්හාව ඇති කරනවා. දැන් ඉතින් මොන කතා ඩාය දරුවම තමයි. තමන්ම හදලා උඩ සංඛාරයට පෙන්නන එකයි පටපහුව වගේ කියලා. ඔය මේ නිවල්ට tikai මට මතක මම වෙලාවක බලලා කියන්න. ඔය අඩි සම්පද හැම ආංගයකටම තියෙනවා මේ උපමාවක් සහ කෘත්‍යයක්. කෘත්‍ය වශයෙන් දතුන්ති. උපමා කෘත්‍ය කියන්නේ අවිද්‍යාව කියන්නේ කෘත්‍ය දෙකක් කරනවා. අවිද්‍යාව ඇත්ත නොපෙන්නනවා සංඛාරයක් ඇති කරනවා වැරද්දක් වෙන විදිහකට පෙන්නනවා. සංඛාරය කියලා කියන්නේ කර්ම රැස් කරනවා විඥාණයට උපකාර වෙන ඔක කෘත්‍ය. ඊට පස්සේ තියෙන උපමා. අවිද්‍යාව කියන්නේ අන්ධයෙක් වගේ. සංඛාරය කියන්නේ තමන්ගේ කෝෂයෙන් පැටලලා මරන පටපණුව වගේ. ඒ කියන්නේ පටපණු කතාව මම දවසින් කිව්වේ උගෙම කෝෂය නිසා විනාශ වෙන ඒ වගේ. දැන් අපිම දරුවා කියලා හිතුව එක නිසායි ඒකෙම අපිම පැටලෙනවා. ඉතින් දරුවට සලකන් නැතුව ආයෙසිවතෙන්ද බෑ කියන තැනක. දැන් අපි දැක්ක ඉස්සරහ නන්දක මාරු කරලා දරුවා කියන එක, ගෙදර කියන එක, රත්තරන් කියන එක හැදී අපිමයි කෙනා කෙනාම. නමුත් ඒක පේන්නේ අපිට. ඔන්න දැන් සංඛාරයෙන් භාණ්ඩයක් හැදුවා. අවිද්‍යාවෙන් ඇත්ත නොපෙන්නුවා. කර්මෙන් භාණ්ඩයක් හැදුවා. ඇස් දෙක වහලා කන්ට කරුවා. වගේ. දැන් ඊට පස්සේ සංහාර ඇති කෙරුවා. දැන් ඊට පස්සේ බැඳුවා. ඒකට බැඳලා තියෙන සංයෝජන. හරිද? මේ භාණ්ඩයක් හරියට බලෙන් කරනවා වගේ වැරද්දක් ඇත්ත වහනවා. වැරද්දකට පෙන්නනවා. ඊට පස්සේ කෙලින්ම ඒක බඳවනවා. ඔන්න ওই ටිකේ තමයි ඕග යෝග ග්‍රන්ථ කියන කාරණා ටිකේ කියලා තියෙනවා. මේක යොදවනවා කෙලින් මාය හරකව වියගහේ බඳිනවා වගේ අපිව යොදවනවා මේක කෙලින්. දරුවා කියලා දැක්කාම මේක යෙදෙනවා.
ධර්මතාවය.
සංයෝජන කියන්නේ දැන් කෙලින්ම හරකව බඳිනවා කරත් කෙලින්ම බඳිනවා කෙලින්ම මේ දරුවමයි රත්තරම්මයි ජීමයි කියන. ආයෙ එහා ගනිලි ලම්බ. දැන්දුත් ලෙහා ගන්න පුළුවන් මේසියක. ලෝකේ කඹයක් නම් කපන්න පුළුවන්. යකඩෙන් බැන්දත් යකඩ කපන්නේ කීයටින් හරි කැපියයි. මේක පුළුවන් නම් කපන්න දුක්. ආය සංයෝජනය කියන්නේ එසේ මෙසේ එකක් නෙවෙයි. දරුවා නම් ආය බැන්දා කියලා කියන්නේ ඒක කපනවා කියන එක ග්ලේකෙන. රත්තරන් නම් රත්තරන්ම තමයි ආය ඉතින් ඒකේ දන්වල කපනවා කියන එක ලේකෙන. එතකොට අවිද්‍යා කම්ම තණ්හා ආහාර කියන අවිද්‍යා කර්ම තණ්හා කියන ටික දකින්ද ආහාරයේ තේරෙන තැනට. ආහාරයේ දකින්ද මේ රූපය හදන තැනට. මගේ කිසිම උපකාරයක් නැතුව මම කියන තැනකට කිසිම මෙවිලක් නැතුව මෙන්න මේ වගේ බුදුරජාණන් සම්පූර්ණ පෙන්වනවා මහණෙනි. ඇහැ අනාත්මයි. මහණෙනි ඇහැ අනාත්මයි. මහණෙනි ඇහැ ආත්ම නෙමෙයි. මහණෙනි ඇහැ ඇති වෙන්නේ යමක් හේතු නම් යමක් ප්‍රත්‍ය නම් ඒ හේතුවත් ප්‍රත්‍යත් අනාත්ම වන කල්ලි ඇහැ කොහින් නිත්‍ය වෙන්නේද? කොහින් ආත්ම වෙන්නේද? මහණෙනි ඇහැ ඇති වෙන්නේ යම් හේතුවක් ප්‍රත්‍යත්න ඒ හේතුව අනාත්මයි. ඒ හින්ද මහණෙනි ඇහැ අනාත්මයි. චක්කුම් වික්කවේ අනත්ත කියලා රූපම් වික්කවේ අනත්ත හොඳ ලස්සන ගාතාවක් කියන මට ඒක මතක නැහැ. අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙනවා. චක්කුම් වික්කවේ අනත්ත ආභවසේන ඉදං චක්කුම් ගතවෙන්නේ. ඉතින් මහණනි ඇහැ මහණනි ඇහැ අනාත්ම රූපය අනාත්මයි. මහණනි ඉදින් රූපය ආත්ම නම් මේ රූපය ආපදාපින්ත පවතින්නේ නැහැ. යම් විදිහකද මේ රූපය බිඳීම පිණිස ආපදා පිණිස පවතිනවා නම් ඒ නිසා මේ රූපය අනාත්මයි කියලා දකින්න කියන එකක් ඥානත් ලක්ෂණ සූත්‍රයෙන් ඔන්න සත්පුරුෂ ඇසුරෙන් මෙන්න මේ වගේ ඇහැ කියන එක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම ප්‍රත්‍යයෙන් තණ්හා ප්‍රත්‍යයෙන් ආහාර ටික හැදුන ආහාර ප්‍රත්‍යයෙන් උපන්න එකකුයි ඇහැ දැන් ආය පුද්ගලයෙක් හදාගෙන හෝ පුද්ගලයෙක් හදලා හෝ බ්‍රහ්මයෙක් හදලා හෝ අහේතුක ඉපදිලා හෝ කතා මුකුත් නැහැ ඇහැ කියන එක සම්පූර්ණ නිර්වශේෂම පෙන්නනවා ඒකේ නාය මුකුත් හතන මෙහෙම ඇහැ හැදුණේයි කියන එකට උත්තරේ තියෙනවා ඇහැ කියන එක ආහාරයෙන් හැදුනේ මෙහෙම ඇහක් හැදුනේයි ඒ ආහාරයේ මට්ටමට ආහාරය උනේ මෙහෙම නිසායි කියලා ඒකේ තියෙන ආහාරය වෙනසින් තියෙන ගැටිකක. ඒතකොට දෙවියන්ගේ මිනිස්යන්ගේ හැට වඩා වෙනස් දෙවියන්ගේ හැ දෙවියන්ගේ හැට වඩා වෙනස් බ්‍රහ්මයන්ගේ ඒ ඔක්කොම ආහාර ප්‍රත්‍ය. ආහාරය තණ්හා කර්ම අවිද්‍යා කියන කාරණා ටික වෙනස් බල කියන දෙවි ටිකක් තියෙනවා මේක. ඔන්න ඔය විදිහට පින්වහාම ඇහැ. ඊට පස්සේ ඒ අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන ප්‍රත්‍යයෙන් හටගත්තේ ඇහැ. ඇහෙන් උපද්දලා පෙන්වන රූපෙකුයි මේ. එහෙනම් පවතින යථා ස්වභාවයක් නෙමේ ඒ ඇහෙන් පෙන්වන රූපෙ. එහෙනම් ඒ රූපෙට තියෙන මේක. ওই විදිහට ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටිකත් ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්වන රූපෙ. ඊට පස්සේ මෙබඳු කනබුන ආහාරයෙන් හටගත්ත මේ වගේ ප්‍රත්‍යකින් හටගත් රූප දෙකක් ගැටීම නිසා ඇතිවෙන හිත මහණෙනි මොකද්ද ඒ ප්‍රත්‍යයෙන්ම ඇහත් රූපය දෙක ගැටීම නිසා උපන්න හිත ඒ හිත ඉපදෙන්න ප්‍රත්‍ය ටිකත් මේ ප්‍රත්‍ය ටික. ඇයි මේ ප්‍රත්‍ය ටික නිසා නම් මේ ආයතන ටික හැදුනේ. ඒ ආයතන ගැටලා උපදින හිතට හේතු වෙලා තියෙන ආයතන ටික නම් ඒ ටික. එහෙනම් ඒ ධර්මතා තුන්දෙනාගේ එකතුයෙන් ඇතිවෙච්ච යම් විදීමක් තියෙනවා හඳුන්වන බවක් තියෙනවා ඒකට ප්‍රතිචිකත් මේකම කියලා එකම සිද්ධිය දෙන්නේ. ඔන්න ඔය විදිහට කියනවා මහන්නේ මේ පංච උපාදානස්කන්ධේම හේතු ප්‍රත්‍යයයි. හේතු නිසා හටගත් එකක් හේතු නැතිව නැති වෙනවා කියලා මේ හේතුඵල ධම රූපයත් රූප සත්පුද්ගල භාවයෙන් තොර අනාත්ම බවත්. තව පැත්තකින් ඔබ ගත්තහම කෙටියෙන් අපේ දර්ශනය පෙන්නේ. ඒ කියන්නේ අවස්ථාවට ඔවුනොන්ට උපකාරී උපස්ථාන කරගෙන අපිට යම් වස්තුවක් පෙනෙනවා. පෙනෙන දේ තියෙන එක නෙමෙයි අවස්ථාවට පෙනෙන එකක්. ඉතින් නිරුද්ධ ඒ හේතු ටික නිරුද්ධනකොට තමන් තුළ ඉතින් තමන් තුළම තියෙන ඇහත් හිතත් ඒ ඇහිම පෙනෙන පුරූපෙක් කියන ධර්මතාව ටික නිසා පෙර නොතිබීම පෙනෙන බවක් සිද්ධ වෙනවා. ඕන ජලය වගේ පේනවා. නිරිංගුව දකින්න ජලය වගේ පේනවා. පේන ජලය වගේ පේනකට හේතු ටික ඔක්කොම අභ්‍යන්තර. ඒ හේතු ටික අභ්‍යන්තර හේතු ටික නැති වෙනොත් පෙනෙන දේ නැති වෙනවා. දැන් පෙනෙන දේ බාහිරයට බඳින්න තියෙන හේතු නෑ මෙයාට. පෙනෙනවා කියන රූපයටද හේතු ටික ආධ්‍යාත්මිකව දකින්නකොට අපිට ඕකට නුවණ එන්නේ නැත්තේ පේනවා කියන රූපෙට හේතුව බාහිරින් අපි බලනකොටනේ. බාහිර තියෙන රූපයක් නිසා කියලා බලනකොටනේ. නමුත් දැන් මේ ස්පර්ශ නිසායි පේන්නේ කියනකොට ඇහැ නිසා හිතනිස් ඇහැ නිසා මෙහෙම රූපයක් හදලා හැදුවා ඒ දෙන නිසා හිත උපන්න එහෙම උපන්න හිතකටයි පේන්නේ. කිව්වහම මේ පේන රූපෙට හේතුව ආධ්‍යාත්මික පේන. එතකොට ආධ්‍යාත්මික ධර්මය අහත් බින්දනකොටම පේන දෙයක් නැති වෙනවා. කියන ටිකකින් ජලය වගේ මෙරුගොතන තැනක ජලය වගේ පෙවුනේ ආධ්‍යාත්මික හේතු ටිකක් ඉපදිලා හින්දා හේතු ටික නැති වෙනවොත් නැති වෙනවා කියන තැනකින් දකිනවා. ඔය විදිහට රූපය කියන එකේ පටිච්චසමුප්පාද ධර්මතාවයේ තියෙන රූපය කෙනෙක්ගේ හෝ දෙයක් නෙවෙයි. ඊට පස්සේ වේදනා සංඥා සංකාර විඥානයන්ගේ හේතුඵල ධර්ම තියෙනවා. වර්තමානයේදී මේ හේතුඵල ධම නොදන්නා කම නිසා එතකොට යාට පෙන්වනවා මේ අද මේ වගේ හටගත් ආයතන ටිකේ මේ හේතුඵල ධම නොදන්නා කම අද තිබුණොත් අදත් මේ පේන ඇහෙන දේ තුල බහඳ හදනවා ඕගොල්ලෝ. හැදුවොත් ඒවට අදත් තණ්හාව ඇති වෙනවා අම්මට තාත්තට දුවට පුතාට. එහෙම වුණොත් ආයෙත් ඕගලන්ට මේ වගේ ආහාරයක් හැදෙනවා. හැදිලා ආයෙත් මේ වගේ ආයතන ටිකක් හැදලා ලෝකෙ හැදෙයි කියලා මේ පටිච්චසමුප්පාද සිද්ධියක්ම පෙන්වන බුදුරජාණන් වහන්සේ. දැන්
පෙර ආහාර ටිකකින් අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකකින් ආහාර හැදලා ආහාර ටිකෙන් ඇහැ හැදිලා ඇහෙන් දැන් මේ පෙන්නනවා. දැන් අද අපිට පේන්නේ මේ වගේ ප්‍රත්‍ය ටිකකින් මේ ප්‍රත්‍ය ටික නැති නෝ නැති වෙනව නේද කියලා අද පෙනෙන ඇහෙන දැනෙන දේ නෝ නැති කරගන්න බැරි වුණා. දැන් වර්තමානයේ ආය අවිද්‍යාව නියෝජනය වෙනකොට වර්තමානයේ ආය බහන්ඩ හදනවා. ඇහැට පේන දේ. එතකොට හොඳට දැනගන්න ඕනේ අද පෙනෙන දේ තුල සත්‍ය පුද්ගලය ගෙවල් දරවල් කියලා කියන්නේ මේ වර්තමාන කර්ම කියන එක හොඳට තේරෙන්න ඕනේ. මොකද ඇහැට පේනවා කියන සිද්ධිය තුල පෙනෙන සිද්ධිය හටද නැති වෙනවා මිසක පෙනෙන දේ ඇතුළ බහන්න තියෙන්න බෑ. තේරෙනද කියන්නේ? ඔන්න ওই විදිහට මේ අවිද්‍යා සංඛාර ටික නිසා පෙනෙන බවත් අද මේ හේතුඵල ධම තේරුම් කරගන්න බැරි වුණොත් අදා විද්‍යා සංඛාර නිසා මත්ෙත් මෙහෙම ආහාරය කඳලා මෙහෙම ලෝකෙ පෙන්නයි කියන දැනකින් පරිච්ඡේදසම්බන්ධ ධර්මතාවයක් පෙන්නනවා. බුද්ධ ආදී සත්පුරුෂයන් හම්බ වුණාම එතකොට රූපයේ තියෙන හේතුවත් ඒ හේතු බීක නිසා හටගන්න රූපේ නැමැති ඵලයක් කියලා බලනකොට රූපේ ඵලයක් ඵලයට හේතුව අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන හේතුන්ගෙන් හටගත්ත ඵලයක් මේ හේතු ටික නැතිනකොට මේ ඵලය නැති වෙනවා කියලා දකින්න හේතුඵල ධම දකින්න. හේතුඵල ධම දකින්නකොට හේතු ටික අනාත්මයි නම් ආත්මෝ ඵලයක් එන්නේ අනාත්මයි. එතකොට හේතුව නැති වෙනකොට ඵලය නැති වෙනවා අනිත්‍යයි. අනිත්‍යව අනාත්මෝ දේ ඒ ධර්මතාවය නොදක පුද්ගල භාවයෙන් ගන්නතම දුක එනවා නේද? මත්ති කර්ම රැස් වෙනවා නේද කියලා දකින්න. දුකයි. එතකොට අනිත්‍ය දුක් අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයම තේරෙනවා මට. මෙන්න මේ හේතුඵල ධම දකින්නකොට දැන් මේ හාත්පස පටිච්චසමුප්පාද සිද්ධියක් දකින්නවා. ඒ උදේවැයක් දකින්න හේතුඵල ධම ඔක්කොම ධම් කරුණු ටික ඔක්කොම එකට ගොනු වෙලා තියෙනවා. දැන් මෙයාට රූපය ආත්ම වශයෙන් දකින්නව හෝ රූපය ඇසුරු කරගෙන ආත්මයක් තියෙනව හෝ කියන කාරණා නැහැ. ඔන්න සක්කාය දිටිය නැහැ මේ වගේ දර්ශනයක් අහලා. එතකොට ඉබේමයි සද්ධා වෙන්නේ මොකද? දැන් තමන්ගේ ජීවිතෙන් තමන්ට පේන්නේ තමන් මේ ධම් බැලුවහම ඒ කාන්තේ මෙහෙම ධමයක් දකින්න නම් මෙයා ලෝකෙන් ඈතර වෙච්ච කෙනෙක්මයි. සම්මා සම්බුද්දත්වයට පත් වෙච්ච කෙනෙකුට ඇරෙන්න ලෝකෙ තුල කිසිම කෙනෙකුට නම් මේ ඇත්ත කියන්න බෑනේ. පේන්නේ නෑනේ කියන තැනකින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ අදහන. ඉබේම යන්නේ. ඒ කියන්නේ එයා දන්නවා රූපය මේ මමමයි කියන තැනකින් ඉපදිලා රූපය මමමයි කියන තැනකින් ජීවත් වෙලා රූපය මමමයි කියන තැනකින් මැරෙන ලෝකෙක රූපය ආහාරයෙන් හැදෙන ආහාරය මෙහෙමයි කියලා මෙහෙම හේතු ටිකක් පෙන්නවා නම් ඒකාන්තෙන් එයා දැන දැකමයි. මොකද තමන් මේක බලනකොට තමන්ට තේනවනේ ඒකාන්තෙන් අපිට ඉස්සරහ ගිහිල්ලා තියෙනුමයි මේ පාරේ මෙහෙම කරුණුවක් තිබිලා තියෙනුමයි කියන තැනකින් දකිනවා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ රූපං අබ්බඥාති රූපය අවබෝධ කරලා තියෙනව නේද? එන රූපය ඇතිවීම අවබෝධ කරලා තියෙනව තමයි. රූප නිරෝධය අවබෝධ කරලා තියෙනව. ඕන සම්මා සම්බුද්ධයි කියන්නේ ඕකයි නේද කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ ගැන අවබෝධය ගැන සැකන. බුදුරජාණන් වහන්සේ ගැන සැක නැහැ කියලා කිව්වෙ වෙන මොකුත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියන තැන මෙන්න මෙහෙම අවබෝධයක් තිබිලා තියෙනවා කියන එක ගැන සැක නැහැ. බුද්ධත්වයේ කියන සැකද දැන්? කොහොම දැක්කොත් දාම සැකනේ. ඉතින් මේ ධර්මීය මොන තරම් ඇත්තද මේ හේතුඵල ධහම? කනබුන ආහාර නේද හැදෙන ආහාරයත් මෙහෙමයි කිව්වොත් මේ කෙනෙක් මේ ධහම නොදන්න නිසා අදිත්‍ය සම්පන්නා ඉබේම හටගත්ත කෙනෙක් හේතුත්වක් කියන්නේ නැහැ කියන. නමුත් මොන තරම් ඇත්තද මේ හේතුඵල ධහම කියන දෙනකින් ධර්මයේ ගැන සැකනේ. අතීතයේදී යම් කිසි කෙනෙක් මේ ධහම අහලා දුකෙන් මිදෙන්න කියලා පිළිපන්නා නම් ඒ කාන්තෙන් එයා නිවැරදි තැනම පිළිපන්නා නේද? ඒ හැම කෙනෙකුම මේ ධහම දැකලා තියෙනවා නේද? එයා මනාව පිළිපැදීමක් පිළිපැදෙන සුපටිපන්නෝ භගවතු සාසංගු. නියමම මනාව ප්‍රතිපදාවකට ආපු කෙනෙක්මයි කියන දැනගෙන සැක නැහැ. ඇත්තටම මේ රූපී අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍යติกකින් නම් ඇති වෙන්නේ අද අවිද්‍යා කර්ම නැති කරලා තණ්හාව නැති කරන්න දුන තණ්හා නැති කළා ආහාරය නැති කරන්න වෙන්නේ. එහෙනම් මම මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ හැසිරුණොත් හැසිරිලා මේ අවිද්‍යාව නැති කළා කර්ම තණ්හා නැති කළොත් ආපහු මේ ආහාර නිරෝධයක් වෙනව නේද? එහෙමුත් මේ දුක් ස්කන්ධය හටගන්නේ නෑ නේද කියන එක ගැන එහෙම සැක නැහැ. මේ ත්‍රි ශික්ෂාව ගැන එහෙම සැක නැහැ. දැන් මෙයාට පුබ්බන්තේ කංගති නැහැ. මොකද පුබ්බන්තේ කංගති කියලා කියන්නේ පෙර ගැන සැක. මේ පටිච්චසමුප්පාදයේ සිද්ධිය දැක්කේ නැත්නම් එයා දකින්නේ කොහොමද? අතීතයේ මම හිටියද දන්නේ. මේ හරහා ඇරෙන්න පුබ්බන්තේ කංගති අතහරින්න වෙන ක්‍රමයක් ඇත්තෙම නැහැ. මම හිටියද දන්නේ නැහැ. දැන් ඕක අද ගොඩක් ඉස්තර කරන්නේ නෑ සැක නෑ. මොකද්ද අපි හිටියම තමයි කියන දරකින් ගන්නෙ. හිටියද නැද්ද කියලා සැක. අපිට සැක නෑ හිටියම තමයි. එතකොට ආයේ සැක නෑ
කියන දරකට කෙලින්ම දකිද්ද
උදක් දැන් ගන්නේ. ඒ කියන්නේ මේ
අරුමේ ගැන.
ඔව් ඔව්. ඒ කියන්නේ කෙනෙකුට මේ කර්මඵල විශ්වාසය නැහැ වගේ කියන දෙනක නෑනේ. අපි ඉඳලම තියෙනවා තමයි කියන වගේ කරකී ගත්තාමයි සැක නැහැ කියලා අද ලෝකේ දැන්. නමුත් පුබ්බන්තේ කංකටි කියලා කියන්නේ ඒ මම හිටියද. ඊට පස්සේ දැන් හිටියා කියන දෙනකින් සැක නැති කරන්නද? හිටියනම් කොහොම ඉඳද්ද කියන සැකේනවනේ. හිටියනම් කොහොම ඉඳද්ද? කිං හුත්තෝ කිං භවිසත්. කුමන කෙනෙක් වෙලා කුමන කෙනෙක් වෙන්නේ කියන වගේ සැක මෙයාට නැහැ. ඇයි ඒ? එයා දන්නවා අතීතයේදී පුද්ගලෙක් හිටියා කෙනෙක් හිටියා නෙමෙයි. අතීතයේදී තෙලා තිබිලා තියෙන්නේ මේ අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණාවෙන් අහය හදලා එහෙන් මෙහෙම රූපයක් හදන්න ඇති නේද? ඈ එතකොට අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකෙන් මේ තණ්හාව හදලා මෙහෙම නාම ධර්ම ටිකක් හදන්න ඇති නේද? ස්පර්ශාහාරයක් හදන්න ඇති නේද? කියලා මේ ආහාරයේ ඇති වෙච්ච ඇති බලන්නේ දකින්ද මේ දකින්ද දැන්ද අපරන්තේ කංකත අනාගතයේ ගැන ආය මෙයාට සැකන මම මැරිලා උපදීද උපදිනවනම් කොහි උපදීද මොන කෙනෙක්ල මොන කෙනෙක් උපදීද කියලා වගේ දැන් ලෝකේ නවත්තන්න මෙයාට එහෙම සැකන. මොකද මම යනවා හෝ තව කෙනෙක් යනවා නෙමෙයි අදද මේ ස්කන්ධයන්ගේ උදේ වෙන උදන අවිද්‍යාව තිබුණොත් අද බඩු බහන් රහදලා සංකාර කළා ඒකේ තණ්හා උපාදාන නැති වෙලා එහෙමොත් තහෙත් මේ ආහාරය හට ගන්නව නේද? එහෙමොත් කබලින්ක ආහාරය හටගත්තු මේ වගේ රළු ආයතන හැදේ. ස්පර්ශ ආහාරය හටගත්තු චක්කු සම්පස්සෝත සම්පස්ස දාන සම්පස්ස කියන මේ ස්පර්ශයෙන් ඇතික. ඈ එතකොට විඥාන ආහාරය හටගත්තාම චක්කු විඥාන සෝත විඥාන කියන මේ වගේ ධර්මතා ටික හද අන්තිමට මේ තණ්හාවෙන් සතර ආහාරය තමයි අපිට උපදවලා තියෙන්නේ. සතර ආහාරයෙන් තමයි පංච උපාදාන ස්කන්ධය හදලා තියෙන්නේ. එතකොට කියලා දකින්න. දැක්කහම දන්නවා අනාගතයට තමන් යනවා හෝ අපිට මොකක් වෙයිද හෝ කතා නැහැ. අදා විද්‍යා කර්ම තණ්හා නිරුද්ධ වුණොත් මේ ආහාරය නිරුද්ධයි. සතර ආහාරයම ආයේ හටගන්න හේතු නැහැ. කිරතනකින් ආහාර නිරෝධියක් ගන්න. ආහාර නිරෝධිය හරහා ස්කන්ධ නිරෝධියක් ගන්න. එහෙනම් මේ ශික්ෂාව මේ පටිච්චසමුප්පාද ධර්මතාවයක් නේද? පෙර අවිද්‍යා සංකාර නිසා අද මේ සතර ආහාරය අද මේ ස්කන්ධයන් ගැතිවීම නැතිවීම නොදන්නකොට මේ විදිහට හැදලා මෙහෙම වෙනවා නේද? මේ පටිච්චසමුප්පාද සිද්ධියක් නේද තියෙන්නේ කියලා දකිනවා. මොන දැන් පරිජ සම්පද ධම්මේසු කන්දට පරිජ සම්පද ධර්මයේ කෙරේ සැකන කියන මේ අට තැන හරියනවා. අර උඩ තැන හරියනකොට මේ අට හරියනවා. දැන් මෙයා කිසිම වෙලාවක බුදු සමාදන් වෙනවා කියන දෙයක් වෙන්නේ නැහැ. ඔන්න දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන කෙලෙස් නැහැ. එතකොට මෙයා හොඳට දර්ශනයක් දකිනවා. පටිච්ච සමුප්පාදය හරහා හේතුඵල ධර්ම දකිනවා. මේ දර්ශනයක් එතකොට දර්ශනයෙන් පහකට යුතු කෙලස්තික ඔක්කොම අතහැරිලා තියෙනවා. මෙන්න මෙයා තාම හොඳට ජීවිත හිටගන්න බෑ දැක්කේ නෑ. නමුත් මෙහෙම සමහර විට දකින්න තැනට ආවෙන මේ දහම් පරියායත් අහලා දැන් අදහනවා මේ සිද්ධිය නම් බොරු වෙන්න බෑ, මේක කළුත් ගොඩියන්න පුළුවන්මයි කියන තැනකින් බුදුරජාණන් වහන්සේව අදහන තැනටම මේ සිද්ධිය දකින්නවා. තම දහම ජීවිතෙන් දැක්කේ. ඔන්න ඔයාට කියන සද්ධා මාත්‍රයක් තියෙන මාත්‍රයක් තියෙන කෙනා. මෙන්න මෙයා පායන්නේ. මෙයා ලොකු දැක්මක් හරහා තියෙන්නේ මෙතන. මේ ස්කන්ධ ටිකෙත් පටිච්චසමුපාදය හරහා මේ අටතැන කෙරෙහිම සැකය කියන එක නැතුව, නැතුව කියලා කියන්නේ නැති වෙලා නැහැ, ඊට තියෙන අනුශය නැති වෙලා නැහැ. නමුත් මේ ධර්මයේ දැන මේ හොඳට දන්නවා. දැකීම සඳහා වෑයම් කරමින් ඉන්නේ. ඔන්න ඔය මට්ටමේ කෙනෙකුට බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝධිය අදහනවා. ඇත්තටම සසර ඉපදෙන්නේ මෙහෙම, ජරා මරණ දුක එන්නේ මෙහෙම නේද? ජරා මරණ දුක නැති වෙන්නේ මෙහෙම නේද කියලා. මෙන්න මේ ඇදහිීම තියෙන කෙනා කවදාවත් සතර අපායට යන්න හේතුව නැහැ. මෙයා මේ ඉදිරියටම යනවා. ඉතින් ඔන්න ඔය බුදුරජාණන් වහන්සේ
මාර්ගය
මාර්ගස්ත කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කිරි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙන කෙනා අපාය යන්නේ නැහැ කියලා කිව්වේ. මොකද බුදුරජාණන් වහන්සේ කිරි සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙන මෙයාට විතරයි. අනික් කෙනාට ඇඟේ හයියෙන්, කයේ හයියෙන් තියෙන සද්ධාව ලෝකේ ආගම් වල තියෙන පුද්ගල භාවයේ හැටියෙන් තියෙන සද්ධාව. බුදුරජාණන් වහන්සේ යන නාමයේ ලැබුණේ ਸਰවඥතා ඥානය නිසා මිසක ඔය කය නිසාම නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තියනවා කියනකොට ਸਰවඥතා ඥානය නැමැති කයෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහිමයි වෙන්නේ. එහෙම නැතුව ඔය දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් තියෙන කලබන ආහාරයෙන් හැදුණු රූපය බුද්ධත්වයට ඉස්සෙල්ලක් තිබුණානේ. ඒ රූපෙන් ඒ සිවුර සිවුර ඇඳගෙන බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ල පරයන්කේ ඔහොම වැඩ හිටියානම් ඒත් අපි අදහනවනේ. ඒ කියන්නේ දැන් කියනකොට ඔය දකින්නවනේ. එතකොට ඒත් බුදුවිලා නැහැ. ඔය ඒ දැකපු රූපය අපිට ලෝකේ අනිත් අය දකින්න ඇතිනේ නේද? නමුත් එදා බුදුහාමුදුරුවෝ කිව්වේ නැහැ මේ රූපෙට. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ අර ධර්මතා හතර අවබෝධ නොවුනම මම සම්මා සම්බුද්දයි කියලා කිව්වේ නැහැ කියලා. එහෙනම් එතකන් සම්මා සම්බුද්ද නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් තිබුණොත් නේ. එතකොට ඒකෙදි පේනවා මොකද්ද? රූපකයෙන් කියන සිද්ධියකින් එහෙම නෙමෙයි. ඒකෙදි රූපකයෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව තියාගත්තු තුරදී කියන එක නෙමෙයි මම කියන්නේ. මේක අත්වලක් වගේ බාලාංශයේ කෙනාට එන්න ඉඩ තියෙන්න ඕනේ. පළවෙනි පන්තියේ එන්න බාලාංශයක් තියෙන්න ඕනේ. රූපකයෙන් ඉස්සෙල්ලා බුදුහාමුදුරුව දැකලා ධර්මකයෙන් බුදුහාමුදුරුව දකින තැනට යා යුතුයි. නියම බුදුහාමුදුරුව දකින්න එදාටයි කියන තැනක නුවණ තියෙනවා. මේ පන්ති දෙකක්ගේ පළවෙනි කොටස දෙවෙනි කොටස මේ දෙන්න දැක්කට හරියන්නේ. මොකද ආගම් අතරින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි රූපකය බලලා හරි සද්ධාව ඇති කරගන්නව නම් එපමණකුත් කියන්න බැරි කුසලයක්ම. ඇයි? අර ධම්මකය බහල තියෙන්නේ මේ රූපකයේනේ. මේ රූපකයම පූජනීය වස්තුවක් අනිවාර්යයි. ඒක දෙකක් නෑ. දහම් චෛත්‍යයක් ඔය තියෙන්නේ. අර ධම්මචේතිය සූත්‍රය පෙන්වන්නේ කුසල රජුගේ දේශනා කරන ධම්මචේතිය කියලා දහම් චෛත්‍යයක් බුදුරජාණන් වහන්සේගේ කියන්නේ කය කියන්නේ කය. එතකොට ඒ දහම් කය බහල තියෙන හින්දායි ඒ රූපකයට වැඳහම පිහිටෙන්නේ. ඒ දේ නිසායි. එතකොට රූපකයේ වටිනාකම දෙතියනේ දහම් කය නිසායි කියන එක අපි දකින්න ඕනේ. දහම් කය අතහරින්න ගන්න බෑ අපිට රූපකය නැතුව. ඒ නිසා රූපකයද පූජනීය. දහම් කය නිසා. ඒ නිසා එතකොට රූපකයට පූජා සත්කාර කළොත් වන්දනාමාන කළොත් පින් සිද්ධ වෙන්නේ නැහැ. කියන සිද්ධියක් නෑ වෙනවාමයි. මොකද 13 වහන්සේලා බහල තියෙන කරඬුවකට වැඳා කියලා 13 වහන්සේට වැඳා වෙන්නේ නැද්ද? වෙනවා. ඒ වගේ ධර්මයේ බහල තියෙන කයට වැඳාම ධර්මයට වැඳා වෙනවා. ඒ නිසා මේ පින්න මේ කයට වැඳා. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියන තැන රූපකයෙන් බලලා හරි ශ්‍රද්ධාව ඇති කරගන්නවා, වන්දනාමාන කරනවා, පූජා කරනවා කියන එක සුළුපටු කුසලයක් පිනක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් කළ යුතුයි. නමුත් කරඬුව දැක්කට 13 වහන්සේ දැක්කේ නැහනේ. 13 වහන්සේලාට වැඳ හැකි කරඬුවට වැඳලා 13 වහන්සේලාට වැඳ හැකි. නමුත් කරඬුව ඇරලා මිසක ධාතුන් වහන්සේලා දකින්න වෙන්නේ නැතුව දකින්න බෑ. ඒ වගේ ඒ දහම්කය බහලා තියෙන රූපකයට වැඳ හැකි රූපකයේ පිටින් තියෙන රූපකයට වැඳලා ඇතුළේ තියෙන දහම්කයට වඳින්න පුළුවන්. නමුත් දහම්කය දැක්කා වෙන්නේ නැහැ. දකින්න දෙක ඇරලා බලන්න ඕනේ. මේ රූපකයේ සීමා නොවි දහම්කය දකින්න ඕනේ. අන්න එතකොටයි බුදුන් දැක්කා වෙන්නේ බුදුහාමුදුරුව කෙරේ සද්ධා මාත්‍ර ප්‍රේම මාත්‍ර තිබ්බ වෙන්නේ. ඒ නිසා ලෝකේ ආගම් තුලින් රූපකය දහම්කය බහලා තියෙන රූපකය කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්නවා නම් සුදුසුයි. සද්ධාවන් සද්ධානුස්සති. සද්ධාව අතරින් තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව උතුම්. එතකොට ඒකේ ආයේ අනිත් හැම එකකටම වඩා තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව උතුම්මයි. තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව කියන එක ඇතුලේ උත්පාදක කියන තැනකට තේරුම් ගන්න. ලෝකෙ තුල තියෙන හැම දෙයකටම තියෙන ශ්‍රද්ධාවන් අතරින් තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව උතුම්. තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අතරින් උතුම් කියන එක අතරින් ඒක ඇතුලේ උතුම් කම අඩු වැඩිකම් දෙකක්. බුදුරජාණන් වහන්සේ රූපකයෙන් බලලා ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕන ලෝකෙ අනිත් හැම රූපයක්ම බලලා ඇති කරගන්න ශ්‍රද්ධාවට වඩා ඒ ශ්‍රද්ධාව උතුම්. කෙනෙක් ඒ රූපකය ඇතුලේ තියෙන දහංකය බලලා ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එයා අරයට වඩා උතුම්. නමුත් ලෝකයට සාපේක්ෂව මේ දෙන්නම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව. ලෝකයට සාපේක්ෂව දෙන්නම උතුම්. දෙන්න අතරින් මේ දෙන්නගේ පරතරය තියෙනවා. කියන දෙන්නකින් කියන්නේ සමාන පරතරයක්
තියෙනවා ඒ දෙන්න අතර.
ඒ දින අතර
මේ හේතු නිසා කවදා හරි අනේ ධාතු නැති කරන දොකටත්
රැවටෙන්නේ. ඒක ධාතු නැති කරන දොකටත් රැවටෙන්නේ දැකලා නැතුත් ඒක
ගිරවම අර සද්ද්‍රාමත්තු තුමාට අර කිව්වගේ අර අජසත්තර ජීවන් වුණා වගේ එහෙම වෙන්න පුළුවන්.
වෙන්න පුළුවන්. ඉතින් ඔය අතර ධාතුන් වහන්සේලා බහලා ඉන්න කරන දොකට වැදකින්නවා ඉතින් කිත් දෙන ධාතුන් වහන්සේලා නැති කරන දොකට නැති කරන දොක් තියෙනවා. ඉතින් ඉතින් අද දවසේ දේශනාව මෙදී අවසන් ගිය. ඕපාතික සත්‍යයෙන් ආහාර අවශ්‍ය නැති එය මතර ආහාරය අවශ්‍ය නැති සත්‍ය වේදන ඒ අසංඥ සත්‍ය. අනිත් හැම යෝනික්‍රම සත්‍යෙන් ආහාරය අවශ්‍ය. අසංඥ සත්‍ය අසංඥ සත්‍ය විතරයි මේ අනාහාර සත්‍ය. අනාහාර කියලා කියන්නේ ඔය සතර ආහාරය නෑ. කබලින්ක ආහාරයක් නෑ, පස් ආහාරයක් නෑ, මනෝ සංජිතන ආහාරයක් නෑ, විඥාන ආහාරය. අන්නහව නිසා ආහාරය කියනකොට ආහාර හතරම දත යුතුය. කනබුන ආහාරය විතරක් නෙමෙයි ආහාර හතරම. අපිට තණ්හාව නිසා පස් ආහාර, මනෝ සංජේතන ආහාර, විඥාන ආහාර, පස් ආහාර කියන ගති මට්ටම මත කබලින්ක ආහාර. බ්‍රහ්මයන්ට කබලින්ක ආහාරය නෑ, අනිත් ආහාර. ඔය. පොත පොතේ දෙන්න දෙන්න.